ප්‍රධාන කටයුතුයන් ගරු සභානායකතුමනි අවධානය යොමු කරන අද දින සලකා බැලීමට නියමිත ණය පත්‍රයේ විෂය අංක 1 ලෙස සඳහන් ණය සහනදායක සංශෝධන අවදි පනත් කෙරුම් පසු 2018 ඔක්තෝබර් 25 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව 2019 ජනවාරි 11 වෙනි දින නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේදී සලකා බලා ඒ සම්බන්ධව ඒකාරක සභාවේ වාර්තාව 2019 ජනවාරි 20 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බව මෙම සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. ගරු තරතා අතුකෝල මැතිනිය
ගරු කථානායකතුමනි ණය සහනදායක සංශෝධන පනත ඉදිරිපත් අද කෙරෙන ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම එහි සංයුතිය පිළිබඳව සමාජික ප්‍රමාණය වැඩි කිරීමටත් ඒහා සමානවම ණය සහන මණ්ඩලයේ ශාඛා ප්‍රාදේශීයව පිහිටීම සඳහාත් අවශ්‍ය කරන සංශෝධන ඇතුළත් කරන්නට. ඒ වගේම මේ සඳහා මණ්ඩලයේ සභාපතිවරයා හැටියට පත්කෙරෙන මහාධිකරණ විනිසුරවරයෙකු හෝ දිසාධිකරණ විනිසුරවරයෙකු ලෙස කටයුතු කරන විනිශ්චකාරවරයෙකු හෝ ඒ කටයුතු කළ විශ්‍රාමණත් විනිශ්චකාරවරයෙකු වගේම නීතිඥවරයෙකු ලෙස අවුරුදු 15කට නොඅඩු සේවා කාලයක් තියෙන අයෙකු සභාපතිවරයා ලෙස පත්කිරීමටත් ඒ වගේම අනිත් සභා ඒ සමාජික ප්‍රමාණය 11 දෙනෙක් දක්වා වැඩි වෙනවා වගේම මණ්ඩලයේ අනෙකුත් සමාජිකයිනුත් ඒහා සුදුසුකම් තියෙන ශාඛා මණ්ඩලවල ප්‍රාදේශීය පිටවන මණ්ඩලවල සභාපතිවරුන් හැටියට පත්කිරීමට අවශ්‍ය සුදුසුකම් තියෙන අය පත් කරලා විශේෂයෙන්ම ණය සහනදායක මණ්ඩලය මගින් කෙරෙන්නා වූ සේවාවන් වඩාත් ජනතාවගේ පහසු කරලීම සඳහා මේ පනත මේ ණය සහනදායක මණ්ඩලෙන් සිදු කෙරෙන්නේ නිශ්චිත දේපලක් ඉඩමක් සම්බන්ධයෙන් යම්කිසි උගස්කරයක් හෝ එම නැත්තං ණයක් ලබාගෙන එය ගෙවා ගන්නට බැරුව සිටින අයට සහන සැලසීමට තමයි මේ මණ්ඩලයේ ප්‍රධාන කටයුත්ත වෙන්නේ. ඉතින් ඒ කටයුතු කිරීමේදී ඒ තියෙන නඩු ප්‍රමාණය දිහා බලපුවම ප්‍රාදේශීය විශේෂයෙන්ම කොළ නඩු 800 ගාණක් දැන් මේ කටයුතු 800 ගාණක් මෙහි විසඳීමට තිබෙන අතරින් 400 විතර ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයේ ඒ වගේම ඉතුරු 400 ගාණ පිටපළාත්වලත් තියෙනවා.
පොඩ ප්ලීස් මෙත් තමයි ගෞරව සිටින ජයරත්න මහත්මයා මූලාසෙන්ඩ පැමිණිය ඇත.
ගරු මුලාසනාරුර මන්ත්‍රීතුමනි මේ සංශෝධනය මගින් වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ තමන් ණය ලබාගෙන පීඩාවට පත් වෙලා ඉන්න රටේ පොදු ජනතාවට විශේෂයෙන්ම දුර බැහැර අයට කොළඹටම එන්න තියෙන අපහසුතාවය සහ දිනින් දෙන කල්යෑම නිසා ඇතිවෙන ප්‍රමාදය වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමයි. ඒ වගේම මේ වෙලාවේදී මේක ඉදිරිපත් කරනවා වගේම මම විවාදයේ අවසානයේ සංශෝධන ඉදිරිපත් කරමින් මගේ කතාව කරන්න බලාපොරොත්තු වෙනවා.
ස්තුතියි ගරු ඇමතුමිට. මීළඟට ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා.
අද දින ගරු අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ණය සහනදායක ආඥා පනත කරන සංශෝධනයන් වල අරමුණ වන්නේ ණය සහනයන් ඇති කිරීම සඳහා පත්කරන නිර්මල් කිරීමේ කාරණා සඳහා ඇති අධිකරණ නඩු ප්‍රමාදය අවම කිරීමත් ආරවල් විසඳීමේ විකල්ප යාන්ත්‍රණයන් වශයෙන් ණය සහනදායක මණ්ඩලය පසුගිය කාල පරිච්ඡේදය තුළ විශාල උත්සාහයක් අවුරුදු ගණනාවක් දරා තිබෙනවා. නමුත් මණ්ඩලයේ සමාජික සංඛ්‍යා වැඩි කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට පුළුවන් වේද කියන සැකය මම මේ අවස්ථාවේදී මතු කරන්නට කැමැතියි. ඒට හේතුව ගරු සභාපතිතුමනි ඔබතුමන් මගෙත් එක්ක එකඟ වෙයි රට පුරාම හැම ගමක්ම අද මේ කෙටි කාලීන ණයවලට හිර වෙලා. විශේෂයෙන් වැඩිහිටි වයසේ ගත කරන අය. දෙක විශ්‍රාමිකයන්. තුන කම්කරු ශේස්ත්‍රයේ වැඩ කරන අය. හතර ගෙවල් දොරවල් වල සිටින අපේ කාන්තා පාර්ශවය. මේ අරමුදේ නිසා මේ සියලු දෙනා ණයවලට ගොදුරු වෙලා තිබෙනවා. මම එක උදාහරණයක් දෙන්නම්. අගමැතිතුමා දන්නවා හොඳට, පිටකොටුවේ අගමැතිතුමා උදේට රුපියල් 1000ක් දුන්නාම හවසට රුපියල් 100ක් පොලිය ගෙවනවා. රුපියල් දවසට රුපියල් 100ක් පොලිය ගෙවනවා. වැඩි කිරීම 30. මම ඔබතුමාට මේ කියන්නේ මේ ණය මුදල් ගන්නට මේ විදිහටම තමයි ගමින් ගමට අද යන ව්‍යාපාරයක් තියෙනවා. ඉහළ බැංකු තියෙනවා. ඒ බැංකුවලින් අරගත්ත ඒවා විසඳා ගන්න ඕනේ. ඒකට මැදිහත් වීම ඔබතුමියගේ අපේක්ෂාව ඉතාම හොඳයි. මේ වැඩි කරලා සංඛ්‍යාව නීතිඥවරු ආදී අය වැඩි කරලා. නමුත් එයින් ප්‍රශ්නේ විසඳලා නැහැ දීර්ඝ කාලීනව. ඊළඟට ප්‍රශ්නේ තියෙන්නේ විවිධ නිල නොලත් ණය දෙන ආයතන චක්‍රයන් විවිධ චක්‍රයන් පාවිච්චි කරමින් ණය දෙනවා. මං කියපු එක උත්සාහය පිටකොටුවේ දැනටමත් ක්‍රියාත්මක වෙනවා. මොන බැංකුවද මොන නීතියද මොන සහනාදාය මණ්ඩලයද තියෙන ගෙව්වේ නැත්නම් ඒ අයට උදා වෙන්නේ ඉතාම අමාරු තත්ත්වයක්. දැන් ගමෙන් ගමට ගෙවල් දොරවල් වලට ගමන් කරන මේ ණය දෙන කණ්ඩායමක් ඉන්නවා. විශේෂයෙන් කාන්තා පාර්ශවය මේට ගොදුරු වෙලා තිබෙනවා. එකතු කරාම ඊයත් මම කතා කරා යම් පාර්ශවයන් සමග 140ක් විතර. 140ක් විතර පොලිය ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා ඇමතිතුමනි. මේ ප්‍රශ්නේ අපේ රටේ හැම ගමකටම බෝ වෙලා තිබෙනවා. අපේ ගොවියෝ උකස් තියෙනවා ගොවිතැන් කරන්න ඉස්සෙලා. කුඹුරට බහින්න ඉස්සෙලා උකස් තියෙනවා. ණය අවිල්ල ගහනවා නිල වශයෙන් බැංකුවෙන් දෙන ගොවි ජන සේවයෙන් දෙන ණය සහන ආධාරය නෙමෙයි. ඊට අතිරේකව තමුන්ගේ මුළු කුඹුරම ඔබතුමා පොළොන්නරුවේ මුළු කුඹුරම උගස් තියෙන අය ලංකාවේ ගොවියන් අතර විශාල ප්‍රමාණයක් වැඩි වී තිබෙනවා. ඒ නිසා මේ ණය ගැනීම ණය ගෙවීම සහනාදායක මණ්ඩලමකින් විසඳීම පමණක් කියන කාරණය නෙමෙයි. මේ ණය දෙන ක්‍රමය අත්‍යවශ්‍යක රටේ නිෂ්පාදනය සඳහා එදිලා තියෙන ජනතාවට එදිනදා වෙනත් කටයුතු වල යෙදিলা තිබෙන ධනතාව සීමිත ආදායමක ජීවත් වෙන කොට්ටාසය විශ්‍රාමිකයෙක් සීමිත ආදායමක්. ඒ වගේම තමයි වැඩිහිටියෝ සීමිත ආදායමක ඉන්නේ. මේගොල්ලන්ට මූණ දෙන්නට සිදු වී තිබෙන මේ ණය අර්බුදය ඉතාම භයානකයි. ඒ නිසා යලිත් වරක් මම අන්දන්නේ ඇමතිතුමියට කාලේ තියේදී කියලා මේක රීවිසිට්. අද අපි මේක අනුමත කිරීම වැදගත්. නමුත් මේක බරපතල ප්‍රශ්නයක් ලෙස රජය වහ වහා මැදිහත් වීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න ඕනේ. ඇයි අපි මම තව උදාහරණයක් ගේන්න කැමති. මොකද ආහාර ලබා ගැනීම සඳහා මුදල් වියදම් කරන්නේ තමන්ට අතේ පසුම්බිය තියෙන මුදල්. අතේ පසුම්බිය මුදලක් නැත්නම් සභාපතිතුමනි ආහාරය සඳහා වියදම් කරන මුදල් අඩු වෙනවා. ඉතින් අපේ දරිද්‍රතාවයයි ණය ප්‍රශ්නයයි එකට බැඳිලා තියෙන ප්‍රශ්නයක්. හොඳම මම සතුටි. I think the leader of the house would have read this at least given his attention. Sarath, Honorable Sarath Amunugama's book Dreams of Change, Land Labor Conflicts in Sri Lanka. Meke wenama parichchedayak thiyenawa Rural Credit in Ceylon. Ide eda indala eda thibunu lipi wagema adath thiyena arbude meyai. Ide meka aandu wasen api kumana aandu karath me rate දුගී ජනතාවත් මේ නීති විරෝධී ණය ක්‍රමයට ගොදුරු වෙලා තිබෙන ජනතාව. රජයේ සේවා කන්තෝරුවකට ගියොත් රජයේ සේවකයෝ කන්තෝරුව ඇතුලේ ණය දෙනවා. ණය ගෙවා ගන්න බැරුව ගෙදර යන්නේ නැති රජයේ සේවකයෝ ඉන්නව හවසට. තව කාගෙන් හරි ණය ගන්නවා. අරන් ගෙදර යනවා. ඉතින් මේ චක්‍රය ගැන මීට වඩා මේ මණ්ඩල මගින් මැදිහත් වීමේ ක්‍රියාමාර්ග වගේම මං හිතනවා මහා බැංකුව. මහා බැංකුව මම හිතනවා නිද්‍රාශීලීව ඉන්නේ මේ ප්‍රශ්නේ ගැන. ෆිනෑන්ස් කම්පැනි කඩාවැටෙනකම් බලන් ඉන්නවා. නමුත් වෙන මාංශයක් මහා බැංකුවේ තියෙනවා ෆිනෑන්ස් කම්පැනි බාර. කඩාවැටෙනවා. මේ අහිංසක වැඩිහිටියෝ ගිහිල්ලා මුදල් තැන්පත් කරනවා. ඒක කඩාවැටෙනවා. ඊළඟට ණය වෙනවා. ඉතින් මේ ප්‍රශ්නයට හරියාකාර මැදිහත් වීමේ එකක් තමයි මේ පත්කරන මණ්ඩල. අනික තමයි නීතිය. නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් පොලිසියට යන්න ඕනේ. පොලිසියට ගියොත් පැමිණිල්ල අරගෙන උසාවි දාන. කවදාවත් නඩු ඉවර වෙන්නේ නැහැ. කවදාවත් නඩු ඉවර වෙන්නේ නැහැ. දහවතාවක් මේ අහිංසකයා උසාවි ගියොත් ඒ මිනිස්සයා තව නායකාරයෙක් වෙලා තමයි එන්නේ උසාවියට යන්න සිදුවීමම නිසා. මේ අරුමුදේ දිහා අලුතෙන් බලන ක්‍රියා දහමයක් අපේ රටට අවශ්‍යයි. අපේ පාර්ලිමේන්තුවට අවශ්‍යයි. මේ එක වැදගත් ප්‍රශ්නයක් අපේ රටේ සංවර්ධනයට වගේම අපේ රටේ ජනතාවගේ දරිද්‍රතාවය ඉන් ගොඩගන්නට නම්. ඒ වගේම මම තව එක කාරණාවක් කියමින් මගේ කතාව අවසන් කරනවා. අවධානයට ගෙන් මේ කාරණාව මම ගත්තේ. තව එකක් තමයි මේ චෙක්පත් අද නිකුත් කරනවා. චෙක්පත් මුදල් නෑ ආපහු යනවා. මේක බිලියන් ගානක ප්‍රශ්නයක් අද. ඇයි මහ බැංකුව නිකන් ඉන්නේ? යලිත් වරක් චෙක්පතක් නිකුත් කරන තැනත්තා නිකුත් කරන චෙක්පත දෙන්නේ වෙළඳ ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, වෙළෙන්දන්. මා හොඳින් දන්නවා කොළඹ නගරේ පමණක් දාස් ගානක් මේ අර්බුදයට අද හිර වෙලා ඉන්නවා. පිටකොටුවේ සිට රත්මලාන දක්වා, නුගේගොඩ සිට මහරගම දක්වා මේ අය මේ කොටු වී තිබෙන අර්බුදය නිසා අද චෙක්පත් වලින් බිලියන ගානක් සොයා ගන්නට බැරි චෙක්පත් ලිපිගොඩුවේ නැත්තම් ලාච්චුවේ තියාගෙන ඉන්න වෙළඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා. මේක බරපතල ප්‍රශ්නයක්. මම මේක විශේෂයෙන් සඳහන් කරන්න කැමැති කලම්බ බිස්නස් ඇසෝසියේෂන්. I just would like to quote this and conclude. We, Colombo Business Association, would like to express what a hamu in the cinema making. Me prashnegan, Athigaru Janadipatumata, Karnu Indripat Kalatino. Garu, Richard Badidin, Amati Duma, Hamila Karnu Indripat Kalatino. Garu, Ape Mahabanku Adipati, Achar Indradit, Kumaraswami Matuma Veta Indripat Kalatino. As we discuss with you the current issues of the country regarding checks, returns, the business losses, we have attached this letter on your request, and the copies of the letters were sent to His Excellency the President, Honorable Richard Badruddin, Governor of the Central Bank, Indrajit Kumaraswamy. Now, where is the banking law? Why is the banking law silent? Why can't the banks take action? Nothing is being done. As a result, the chain of the economy is coming to a standstill in these areas. And ඒක ඉතාම බරපතල ප්‍රශ්නයක් ගරු ඇමතිතුමියනි. මේ නිසා අපේ මම මේක ඇතුළත් කිරීමට කැමති අධිකාර ජනාධිපතිතුමාට යවන ලද ලිපිය, ඇමතිතුමාට යවන ලද ලිපිය, මේ බරපතල ප්‍රශ්නේ කොළඹ නගරේ අපි සොයා බැලුවතින් හැම ශේස්තරයකටම පිටකොටුව වරදාන ලංකාවේ සෑම ශේස්තරයකටම බඩු යවන කේන්ද්‍රස්ථානය. අද ඒවායේ අතේ තිබෙන පියවා ගන්නට බැරි චෙක්පත් බිලියන ගානකට එකතු වෙලා. ඉතින් මේ ප්‍රශ්නයට මං හිතන්නේ නායසාන මණ්ඩලයට පුළුවන් වේ කියලා විසඳන්න මහා බැංකුව ඒව ලොකු ණය. ලොකු ණ පොඩි එවෙන් තමයි ලොකු ණය පටන් ගන්නෙ. මම කිව්වේ රුපියල් 1000 ද පිටකොටුවේ සාමාන්‍ය පුද්ගලයෙක් එහෙම නැත්නම් මරදානෙ අරන් යනවා ඇමතුමා හවසට ගේන්න ඕනේ රුපියල් 1000 රුපියල් 100 පොලිය ගන්නවා. ඉතින් පොඩි මිනිස්සු ජීවත් වෙන්නේ එහෙම. නමුත් මේ පොලිය එකතු කරාම මාසෙකට ගිනි පොලිය කියලා කියන මේකට. ඉතින් එහෙම නිසා ඒකෙන් දුප්පත්කමෙන් ගොඩ එන්න බෑ. දරිද්‍රතාවෙන් ගොඩ එන්න බෑ. මම මේ කාරණාව ගැන විශේෂ අවධානය යොමු කරමින් කොළඹ ව්‍යාපාරික පැලැන්තිය මේ අර්බුදෙන් යෝජනා කරන අලුත් මඟ ගැනීම සඳහා මේ පනත ඉදිරිපත් කරන වෙලාවේ අපිට පුළුවන් ලේසියම දේ තමයි පොලිසියට බාර දෙන්න. ඒක සිවිල් ක්‍රියාමාර්ගය. පොලිසියෙන් උසාවි දාන්න ඉවර වෙන්නේ නැහෙනි. ඉතින් ණයසාන මණ්ඩලයේ පාර්ශ්වයන් ගෙනල්ලා සාකච්ඡා කරලා පුළුවන් සහනයන් කාලයන් මගින් විසඳීමේ උත්සාහයකට දරනවා. නමුත් ඒකට සියලු ප්‍රශ්නයන් විසඳ ගන්නට පුළුවන්කමක් ඇති වෙන්නේ නැති බව කනගාටුවෙන් සඳහන් කරන්න ඕනේ. මම අවසාන වශයෙන් අනිත් මංකොල්ලේ තමයි සිදු වෙලා තියෙන්නේ මේ සම්පකාර සංගම්. තැන්පත් කෝටි ගණන් තැන්පත් කරපු සමුපකාර සංගම්වල ඉතිරි කිරීමේ අංශ පුද්ගලික ආයෝජන මූල්‍ය ආයතන වලට දීලා අද ආපහු ඒ මූල්‍ය ආයතන ඔක්කොම කඩා වැටිලා බංකොලොත් වෙලා. දැන් තැන්පත් කරුවට මුදල් නැහැ, ආපහු ගන්න නැහැ. ඊට අතිරේක බහැනක දෙයක් වෙනවා. සම්පකාර කොමසාරිස්තුමා මන් දන්නේ එහෙම කෙනෙක් ඉන්නවද කියලා. එහෙම කෙනෙක් නමින් නම් ඉන්නවා. මේ බරපතල ප්‍රශ්නේ ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම පැතිරී ගොස් තිබෙනවා. මේකේ මුදලත් බිලියන ගාණක් ඔක්කොම එකතු කරාම. නමුත් මේ මුදල් පිළිබඳව ගරු අධිකරණ ඇමතිතුමියට මං කියනවා, මේ මුදල් වංචා කරපු පුද්ගලයන් ගැන අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන නැහැ. පාර්ලිමේන්තුවේ අපි මාස කීපයකට කලිනුත් මේ ප්‍රශ්නේ ගත්තා. මේ ගැන අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ඇයි ඒ අයව නිදහසේ අතහැරලා දාලා තියෙන මේ වැරදි ක්‍රියාමාර්ගය තවදුරටත් ගෙන යන්න? මම විශේෂයෙන් ගේන්න කැමති නැගෙනහිර හේවාගම් කෝරළේ විවිධ සේවා සම්පකාර සමිතිය මේ මහා කෝටි මුදලක අර්බුදයකට අද වැටිලා තියෙනවා. අවුරුදු කීපයක් මේ ගැන කිසිම පියවරක් ගැනීමට අධිකරණ ශේෂ්ත්‍රය අපොහොසත් වෙලා තිබෙනවා. ඒ වෙනුවට මොකද කරන්නේ? මේ අය පළාත් පාලන ආයතනයේ රජයේ දෙපාර්තමේන්තුවල ගොඩනැගිලිවල තිබුණු ගොඩනැගිලි සම්පකාර කොමසාරිස්වරයා ඉවක් බවක් නැතුව වෙන්දේසියට දාලා තියෙනවා. රජයේ ඉඩම් වෙන්දේසි කරනවා සම්පකාර කොමසාරිස්වරයා. මේක නීතියානුකූල කරන්න බැරි දෙයක්. නමුත් සම්පකාර කොමසාරිස්තුමා ඒවා වෙන්දේසියට දාලා රජයේ ඉඩම් පළාත් පාලන ආයතනවල ඉඩම් දෙපාර්තමේන්තුවල ඉඩම් ඒවා බලෙන් අත්පත් කර ගැනීමේ නිරත වෙනවා. මේ සමාගම් වලින් අයවීතු මුදල හැටියට සලකමින් මේ සම්පකාරයෙන් අයවීතු මුදල හැටියට සලකමින් ඒ නිසා අපේ මේ ඉතාම වැදගත් ක්ෂේත්‍රයක් අපේ සරල අධිකරණ ක්‍රමේ මේ විනිශ්චය මණ්ඩල සහනදායි මණ්ඩල ඒ මගින් තමයි කාලය අඩු කරලා දැන් සමත මණ්ඩල වගේ සමත මණ්ඩලයට යවනකොට යවන ඒවා හුඟක් විසඳ ගන්න පුළුවන්. බැරි දේවල් අධිකරණයට යන්න සිද්ධ වෙනවා. ඒ වගේ සරල ක්‍රමයක් ගැන වහා අවධානය යොමු කරන්න ගමේ ඇති බෙදේ තිබෙන ණයගැති භාවයත් අපේ කාන්තා පාර්ශ්වයද මුහුණ දෙමින් තිබෙන ණයගැති භාවය ඒ වගේම ව්‍යාපාරික පැලැන්තියට මුදල් නැති ගිණුම් වලින් නිකුත් කරන චෙක්පත් නිසා ඇති වී තිබෙන බරපතල හා භයානක තත්ත්වයට විසඳුම් ඇති කිරීමට කටයුතු කරන්න කියලා අවධානය යොමු කරමින් මනවතිමි.
ස්තුති ගරු මන්ත්‍රීතුමාට. මීළඟට ගරු WDJ සෙනෙවි රත්න මැතිතුමා ඔබතුමාට.
ගරු මුලාසනයේ සිටින සභාපතිතුමනි, ඇත්ත වශයෙන්ම ග්‍රාමීය ජනතාව අද ඉල්ලා ඉන්න ණය උගුල සම්බන්ධව අපේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා කියාපු කරුණු ගැන මගේ සීරසියක ඉතිතාවයක් තියෙනවා. මමත් එන්නේ ග්‍රාමීය ප්‍රදේශයක. මේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව තමුන් වැඩ කරපු කුඹුර අස්වැන්න කපන්න ඉස්සෙල්ලා මේක උගස් තියෙනවා. උගස් තියලා එක්කෝ ලෙඩකට, එහෙම නැත්නම් වෙන යම් අවශ්‍යතාවයකට, එහෙම නැත්නම් පොහොර ටික ගන්න, නැත්නම් කෘමිනාශක ගන්න මේ අය මුදලක් ගන්නවා ණයට. මේක ගෙවා ගන්න බැරි වුණාම සම්පූර්ණයෙන්ම අස්වැන්න අර මනුස්සයට යනවා. මොකද මේකේ පොඩියක් තියෙනවා, පොඩි අධික පොඩියක්. මේ පොඩියත් එක්ක එකතු වුණාම අර මනුස්සයට ඉතුරු වෙන්න දෙයක් නැහැ. එතකොට මේ වැඩ පිළිවෙලට අමතරව අද තියෙන ශුද්ධ මූල ආයතන කියලා. හැමතැනම මේ ෆිනෑන්ස් කම්පැනි දාලා. අද නගරෙකට ගියාම ෆිනෑන්ස් කම්පැනි කියලා නැත්නම් සමාගම් කියලා දාම්පූරු ගහපු ගණනාවක් තියෙන ආයතන. ඒතර මේවයි කියනකොට නොමෝම ආකර්ෂණීය කරුණු තමයි ඉදිරිපත් කරන්නේ. අඩු පොඩියට ඉතා ඉක්මනට ක්ෂණිකව ණය ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මොකද කරන්නේ යම් සමහර තරුණයෝ තමගේ මෝටර් සයිකලේ තියලා හිටන් ගන්නව ණය. ඒ වගේම අර කාන්තාව ගිහිල්ලා මොනවා හරි තමුන්ගේ ගෘහ කර්මාන්තය දියුණු කරන්න, එහෙම නැත්නම් හතු ටිකක් වවන්න, එහෙම නැත්නම් මල් ටිකක් වවන්න, එහෙම නැත්නම් වෙන යම් ආකාරයක අවශ්‍යතාවය සඳහා ගිහිල්ලා සල්ලි ගන්න. සල්ලි ගත්තට පස්සේ ගෙවන්න ගියාම තමයි මේකේ තියෙන ආධිනව දැනෙන්නේ. එතකොට වෙන්නේ මොකද? තාමත්ම අමාරු තත්වයකට, දුෂ්කර තත්වයකට මෙයාපත් වෙනවා. ඒතර මේව සම්බන්ධව යම් කිසි අතපෑමක්, එහෙම නැත්නම් අතපෙවිල්ලක්, ඒ වගේ මැදිහත් වීමක් මම හිතනවා කෙලින්ම වැඩපිළිවෙලක් ඕනේ. ඒකට අද මේ ගරු ඇමතිතුමී විසින් ඉදිරිපත් කරලා තියෙනවා ණය සහනාදායක මණ්ඩලය සංශෝධනයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ සංශෝධනය අනුව මෙතෙක් කල මේ ණය සහනාදායක මණ්ඩලයේ හිටපු සමාජික සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා. මෙතෙක් කල හිටිය 5 දෙනයි. ඒක 10කට වැඩි කරලා තියෙනවා. ඒක බොහොම හොඳයි. මොකද වැඩ කටයුතු ඉතා ඉක්මනට කරන්න, මේ අරුමු දෙය ඉතා ඉක්මනට විසඳන්න, ඒවට යම් යම් සහන සලස්වන්න වැඩි දෙනෙක් ඉන්න එක හොඳයි. ඒ වගේම මෙතෙක් කල මේ ණය සහනාදායක මණ්ඩලයේ හිටිය සභාපතිවරේ, ඒ වගේම අවුරුදු 10ක් වැඩ කරපු නීතිඥවරේ, ඒ වගේම සමහර විට යම් යම් වාණිජ කටයුතුවල, වෙළඳාම් කටයුතු වැනි දේවල් වල යෙදිච්ච පුද්ගලෙක් කුත් හිටියා. ඊට අමතරව තව දෙනෙක් සමාජ වශයෙන් හිටියා. නමුත් දැන් මේක වෙනස් කරලා තියෙන මේ 10ක් වුණාට පස්සේ සභාපතිවරයා ඉන්න අවුරුදු 15ක ජේෂ්ඨත්වයක් තියෙන නීතිඥවරේ. ඊළඟට තවත් නීතිඥවරේ පත් වෙනවා. ඊළඟට වෙන්නේ මොකද්ද? ඉතිරි නම් දෙනවා. ඉතිරි අය සම්පූර්ණයෙන්ම එක්කෝ නීතිඥෙක් නැත්නම් පරිපාලන සේවයේ ජේෂ්ඨ තනතුරක් ගන්න නිලධාරි. ඒ විදිහට නම දෙනේ පත් කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒක සභාපති අරිනකොට ඒ විදිහ නම දෙනේ පත් වෙනවා. ඒතර මෙතෙන්දී මම පෙන්වන්න අදහස් කරන්නේ මේ වැනි යෝජනාවක්, වැනි සංශෝධනයක් මිට ඉස්සෙල්ලා 2002 නැත්නම් 2003 දී විජමුළු කුමාර ඇමතුමා අධිකරණ ඇමතිවරයා වශයෙන් ගෙනාවා. ඒ වෙලාවේ මේ සභාවේ මේ කරුණු සම්බන්ධ විරුද්ධ වෙලා එතුමා ඒක ඉල්ලාස් කරගත්තා. ඒක එතුමා ක්‍රියාත්මක කළේ නැහැ. ඒ මොකද සංඛ්‍යා වැඩි කිරීම නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. මොකද මේ ණයවලට හුඟක් දුරට සහභාගි වෙන්නේ නැත්නම් ණයවල කොටස්කාරයෝ වෙන්නේ, පාර්ශ්වකාරයෝ වෙන්නේ මේ හුඟක් වාණිජ කටයුතු දෙදෙන අය. එතකොට ඒ අයගේ තියෙන දැනුම හුඟක් වෙලාවට නැහැ වෙනත් ශිෂ්‍යවරු වැඩ කරන අයට. නිලධාරීන්ට ප්‍රායෝගික දැනුමක් ඒව සම්බන්ධව නැහැ. එහෙම ප්�‍රායෝගික දැනුමක් තියෙනවා නම් මේවා විසඳන්න දේශී. මොකද ණය සහනදායක මණ්ඩලයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ අධිකරණම කටයුත්තක් නෙවෙයි, අධිකරණ ක්‍රියාකලාපයක් නෙවෙයි. බලාපොරොත්තු වෙන්නේ හුඟක් දුරට කරුණු විමසලා අදහස් හුවමාරු කරගෙන ඊට පස්සේ මේක මේ ආරවුල විසඳලා මේ ණය මුදල යම් කිසි සහනදායක විදිහට ගෙවන්න කටයුතු සැලැස්වීම. මේක තමයි වෙන්නේ. 1941 මේ පනත ගෙනාවේ. 1941 ඉඳලා මේ දක්වා මේ පනත සියලු දෙනාගේම අවධානයට යොමු වෙලා තියෙනවා. සමහර අවස්ථාවලදී ආවා යෝජනාවන් මේක අවලංගු කරන්න. නමුත් අවලංගු කරන්න ජනමතයක් තිබුණේ නැහැ. හැමදාම මේක තියාගෙන මේක ශක්තිමත් කරන්න ඕන කියන මතය තමයි ජනතාවගෙන් ආවේ. මොකද ඒ තරම් සේවාවක් ප්‍රයෝජනවත් මේකෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මම මෙතෙන්දී යෝජනා කරන්න ගරු ඇමතිතුමියට මේක මේ නීතිඥ මහත්වරු, ඒ වගේම මේ ජේෂ්ඨ රජ නිලධාරීන්ගෙන් පමණක් සමන්විත වෙන්නේ නැතුව ප්‍රායෝගිකව සමාජයේ සිද්ධ වෙන දේවල් ගැන අවබෝධයක් තියෙන, ඒ වගේම යම් යම් වාණිජ කටයුතු වලට සහභාගී වෙලා අත්දැකීම් තියෙන අයගෙනුත් අඩු වශයෙන් කෙනෙක් දෙන්නෙක් හරි පත් කිරීමට අවස්ථාව දෙන්න. දැන් තියෙන කමිටු එහෙම තියෙනවා. දැන් තියෙන කමිටු අනිවාර්යයෙන්ම එක්කෙනෙක් ඒ වාණිජ කටයුතු වලට සහභාගී වෙච්ච කෙනෙක්, අත්දැකීම් තියෙන කෙනෙක් පත් කිරීමට විධිවිධාන තියෙනවා. ඒක නැති වෙලා තියෙනවා මේකේ. ඒක නිසා මේක මම හිතනවා අර ප්‍රායෝගික තත්ත්වෙන් ඈත් වෙලා මේ කටයුතු කරන වැඩපිළිවෙලකට වෙලා තියෙනවා. එතකොට ඊළඟට මම කියන්නට ඕන ගරු සභාපතිතුමනි, මේ සංශෝධනයේ තියෙන එක විධිවිධානයක්. යම්කිසි සමාජිකෙක් ඉවත් කරන ආකාරය. එක්කෝ සමාජිකයා ඉල්ලාස් වෙනට ඕන, ඌට ඉල්ලාස් වීමයි තියෙනවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇමතිවරයාට පුළුවනි මේ සමාජිකයව ඕන වෙලාවක අස් කරන්න. මේක මම හිතන්නේ ආදර ගැළපෙනවා කියලා. මේක ප්‍රජාතන්ත්‍රවාදී කියලා. මොකද සමාජ විට යම් යම් අයගේ කියලා මහලා ඒ පුජ්ජිල දීපු තීන්දුව තමුන්ට ගැළපෙන්න මේකෙ වෙන්න බැරි නම් ඒ පුජ්ජිල කීම අහලා දේශපාලනඥයෙක් කෙන ඇමතිවරයා ඒ පුජ්ජිලයව ඉවත් කරන්න පුළුවන්. ඒ විදිහ බලපෑම ඇමතිවරයාට එන්න පුළුවන්. ඒ මාවත් විතර සාධාරණයක් නෑ, යුක්තියක් නෑ. ඒක නිසා මම හිතන්නේ නෑ තල්දාතු කෝරළ මැතිණිය දැනට ඇමතිවරිය හිටියත් අනාගතයේදී වෙන අය ඇමති ධුරයට පත් වෙන්න පුළුවන්. මොකද එතුමගේ අපිට විශ්වාසය තියෙනවා. එතකොට නමුත් අනිත් ඇමතිවරු කොයි විදිහ අය පැමිණියත් මෙවැනි තත්ත්වයක් මම හිතනවා මේ තත්ත්වය උල්ලංඝනය වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා මේකට වඩා සාධාරණ ක්‍රමයක් ඊට සකස් වෙන්නට ඕනේ. අඩු වශයෙන් පරීක්ෂණයක් කරලා යම්කිසි සමාජිකයෙකුට විරුද්ධ පැමිණිලා තියෙනවා නම් යම්කිසි සමාජිකයේ හරියාකාර වගකීමක් ඇතුව කටයුතු කරනවායි කියලා පැහැදිලි නොවෙනවා නම් ඔහු ගැන පරීක්ෂණයක් කරලා ඌ අස්කලාට කමක් නැහැ. නමුත් කිසිම පරීක්ෂණයක්වත් නැතුව කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මෙන්න මේ පුජ්‍යලයා මේ 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 කාරණේදී මෙන්න මේ විදිහට කටයුතු කළායි කියලා ඉවත් කිරීමේ අයිතිය බලය ඇමතිවරයාට දීම මේ සංශෝධනයෙන් ලැබෙන එක ගැන අපිට ගෙවෙන්න බෑ. අන්න ඒක නිසා මේ ගැන සලකා බලන්නේ කියලා මුගරු ඇමතිතුමීට කියලා. තොට මෙතෙන්දී අත වශයෙන්ම ප්‍රධාන වශයෙන්ම වුවමනා කරන්නේ මූලික වශයෙන් මේ ආරවුල් සමතේටපත් කිරීමයි. සමතේටපත් කිරීම සඳහා මම පළමුවෙන් කිව්වගේ ප්‍රායෝගික දැනුමක් තියෙන තෝරේ ප්‍රායෝගික දැනුම හැම වෙලේම දැන් නීති මහතුරු ඒ වගේම රජී ජේෂ්ඨ නිලධාරි මේ උගත් අය තමයි උගත්කම තිබුණත් අර ප්‍රායෝගික වශයෙන් ඒගොල්ලන්ට මෙවැනි කටයුතු වලදී සහභාගි වෙන්න ඒ වගේ අදහස් හුවමාරු කරගෙන ඒ වගේම සාකච්ඡා කරලා මේව කරුණු සමතේටපත් කරන්න තියෙන අවබෝධය හා දැනුම ගැන අපිට සම්පූර්ණ විශ්වාසය තියන්න බෑ. අන්න ඒ නිසා දැනට මේ කමිටුවේ තියෙන මේ ණය සහනාධාර කමිටුවේ දැනට තියෙන විධිවිධානවලට සමානව ඒ ශේෂවලුත් කෙනෙක් හෝ දෙන්නේ පත්‍රීමට අවස්ථාව සැලසෙන විදිහට විධිවිධාන සැලසෙන්නේ කියන ඉල්ලමින් මගේ වචන කිපය පවසාල කරනවා.
ගරු මන්ත්‍රීතුමාට, ගරු සභානායකතුමා,
ඌලසනාටුට මන්ත්‍රීවරුනි, මම හිතන්නේ දිනේෂ් ගුණවතර මන්ත්‍රීතුමාත් ජෝන් සිනේවරත් මන්ත්‍රීතුමාත් ඉදිරිපත් කරන කරුණු ගැන රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. මීට කලින් අපේ රටේ ජනතාවගේ ණයබරතාවය, ඒක නිසා තමයි මංගල සමරීර මුදල් ඇමතිතුමා පසුගිය කාලේ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ජනතාව ගැන කල්පනා කළා. පීපල් ලිවිං ද නෝතන් ඊස්ට්, ඒ අය ගැන කල්පනා කළා. ඒ අයගේ ණය වලින් 100% ගණක් කපා හරින්න එතුමා මුදල් ලැබ දෙහිරිට කටයුතු කෙරුවා. ඉතින් අත් වශයෙන්ම මේ ණය දීමේ ප්‍රමාණය මේ නීති විරෝධී ආයතන නෙවෙයි. නමුත් ඔය ෆිනෑන්ස් කම්පැනි කියන ආයතන අද ගමින් ගමේ බිහි වෙලා මේ අය ගිහිල්ලා පැය 24 ණයත් දෙනවා. ඉතින් අපේ බොහෝ ග්‍රාමීය ජනතාව මේ ඌදුරට ලක් වෙලා තියෙනවා. ඉතින් මේකට එකම විසඳුම තමයි බැංකුවලින් ඉක්මනට ණය දෙන එක. බැංකුවලින් ඉක්මනට ණය දෙනවා නම් මේ ප්‍රශ්නේ අපිට බග අර ගන්න පුළුවන්. ඉතින් එම නිසා තමයි රජය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙල පටන් ගත්තේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙල හරහා අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බැංකු ගමට ගියා. බැංකු ගමට ගිහිල්ලා ඉල්ලු පත්‍ර කැඳවලා ණයදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරුවා. ඉතින් රජය මේ ප්‍රශ්නය ගැන දන්නවා. මේ ප්‍රශ්නය ගැන අපි තව වැඩිදුරටත් අපි කරුණු අධ්‍යයනය කළා අවශ්‍ය පීවර ගන්නවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා.
සභානායකතුමාට ස්තුතියි. මේ ළඟට ගරු ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක්
තියෙනවා. නන්දි සභාවලගේ තලම දාංගෙන්ද ගෞරව උරුපිනර අවර්ගලේ, இன்றைய தினம் கடனிணக்க சட்டம் மூலம் தொடர்பிலான விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் பதிவு செய்வதற்கு வாய்ப்பு வழங்கியமை தொடர்பில் எனது நன்றியையும் தெரிவித்துக் கொண்டு இந்த சட்டம் மூலமானது சொத்துக்களை அடகு வைத்து கடன் பெறுகின்றவர்களுக்கும் கடன் கொடுப்பவர்களுக்கும் ஒருவிதமான நியாயத்தை வழங்கும் என்கின்ற எதிர்பார்ப்பு காணப்படுகின்றது. அந்த வகையில் நீதி அமைச்சு எடுத்து வருகின்ற இத்தகைய நியாயமான நடவடிக்கைகளை வரவேற்பதுடன், நீதி மற்றும் சிறைச்சாலைகள் அமைச்சு தொடர்பில் தற்போது பல்வேறு கருத்தாபிப்பிராயங்கள் குற்றச்சாட்டுகள் முன்வைக்கப்பட்டு வருவதை இங்கு சுட்டிக்காட்ட வேண்டியிருக்கின்றது. கடந்த நவம்பர் மாதம் 22ஆம் தேதி அங்குனு கல புலஸ் பலஸ் சிறைச்சாலையில் கைதிகள் மீது மேற்கொள்ளப்பட்டதான தாக்குதல் சம்பவம் தொடர்பில் அண்மையில் ஊடகங்கள் வாயிலாக அத்தாக்குதலின் சிசிடிவி காணொலி காட்சிகள் பகிரங்கப்படுத்தியிருந்தன. இந்த சம்பவம் தொடர்பில் நீதி மற்றும் சிறைச்சாலைகள் அமைச்சர் இரு விசாரணை குழுக்களை நியமித்து அதன் ஒரு குழுவின் அறிக்கை தற்போது கிடைத்துள்ளதாகவும் அறிய முடிகின்றது. சிறை கைதிகளும் மனிதர்கள் என சிறைச்சாலைகளின் சுவற்றில் வழியில் இருப்போருக்கு காட்டிக்கொண்டு உள்ளே நிர்கதியாக இருக்கும் சிறை கைதிகளை தாக்குவது என்பது எவராலும் ஏற்றுக்கொள்ள முடியாத மோசமான செயலாகும். எனவே மேற்படி சம்பவம் தொடர்பில் விசாரணை குழுக்களின் அறிக்கைகள் எவ்விதமான விடயங்களை முன்வைத்திருக்கின்றனவோ தெரியாது. எனினும் இத்தகைய மிலேச்சத்தனமான செயல்களில் ஈடுபட்டோருக்கு எதிராக எடுக்கப்பட வேண்டிய சட்ட நடவடிக்கைகள் இனிமேல் இவ்வாறு வேறொரு சம்பவம் நிகழாதிருப்பதற்கு வழிவகுக்கும் வேண்டும் என்பதை இங்கு வலியுறுத்த விரும்புகின்றேன். அத்துடன் 1983ஆம் ஆண்டு ஜூலை மாதம் 26, 27ஆம் தேதிகளில் வெலிக்கடை சிறைச்சாலைகளில் 53 தமிழ் அரசியல் கைதிகள் கொல்லப்பட்ட சம்பவம் தொடர்பில் இடம்பெற்றிருந்த விசாரணைக்கு என்ன நடந்தது என கேட்க விரும்புகின்றேன். அதேபோன்று கண்டி மற்றும் ஏனைய சிறைச்சாலைகளிலும் இதேபோன்ற சம்பவங்கள் இடம் பெற்றும் அவை தொடர்பிலான விசாரணைகள் முன்னெடுக்கப்பட்டதாகவே கூறிய போதிலும் அவை தொடர்பில் இதுவரையிலும் எந்த தகவலும் இல்லை. வெலிக்கடை சிறைச்சாலை படுகொலைகளின் கண்கண்ட சாட்சியாக நான் இருக்கின்றேன் என்பதால் அந்த வேதனைகளை நான் நன்கறிவேன். மேலும் கடந்த 21ஆம் தேதி முல்லைத்தீவு முள்ளியவளையில் வைத்து ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா அவர்கள் மிகவும் பாரதூரமான ஒரு விடயம் ஒன்றை கூறியிருந்தார். அதாவது போதைப் பொருள் கடத்தலில் ஈடுபட்டு பிடிபட்டு தூக்கு தண்டனை விதிக்கப்பட்ட நபர்களின் ஆவணங்கள் அனைத்தும் இன்று களவாடப்பட்டுள்ளன என்றும் அவை நீதி அமைச்சில் கூட இல்லை என்றும் அவர் தெரிவித்திருந்தார். இது நீதி அமைச்சு மற்றும் நீதிமன்ற கட்டமைப்புகள் தொடர்பிலான நம்பிக்கையினத்தையே எடுத்துக்காட்டுவதாக அமைந்திருக்கின்றது. மேற்படி ஆவணங்களில் 1, 2 எனும் எங்கேயாவது இருந்து கிடைக்குமா எனத்தான் தேடி பார்க்கப் போவதாக நாட்டின் தலைவரே கூறியிருக்கின்ற பொழுது நீதித்துறை கட்டமைப்பின் மீது எமது மக்களுக்கு இயல்பாகவே சந்தேகம் ஏற்படக்கூடும். நாடாளுமன்ற கலைப்பு விவகாரம் தொடர்பிலான உயர் நீதிமன்ற தீர்ப்பினை அடுத்து இந்த நாட்டு நீதிமன்ற கூட்டமைப்பு தொடர்பில் மக்கள் மத்தியிலிருந்து வருகின்ற நம்பிக்கையானது மேற்படி கருத்து காரணமாக இழக்கப்படுகின்ற ஒரு நிலையினை தோற்றுவித்துள்ள நிலையில் இது தொடர்பில் நீதி அமைச்சு என்ன பதிலை கூறப்போகின்றது என்ற கேள்வி தொக்கி நிற்கின்றது. இதனிடையே மேற்படி ஆவணங்கள் எதையும் காணாமல் போகவில்லை என்றும் அவை நீதி அமைச்சரிடம் இருப்பதாகவும் தெரிவித்து நீதி அமைச்சரே இதற்கான ஆதாரத்தை சமர்ப்பிக்கிறேன் என்று அமைச்சரவையில் தெரிவித்தார் என்றும் அதற்கான ஆதாரத்தை ஜனாதிபதியிடம் கையளித்தார் என்றும் மயக்கமான செய்திகள் இன்றைய ஊடகங்களில் வெளிவந்திருக்கின்றன. எனவே இதனது உண்மை நிலைமை என்ன என்பதை அறிய விரும்புகின்றேன். இவ்வாறான சிக்கல்கள் நீதி கட்டமைப்பில் இருந்தால் இத்தகையதொரு கட்டமைப்பின் பின்னணியில்தான் தமிழ் அரசியல் கைதிகள் தொடர்பிலான பிரச்சனைகளுக்கு இதுவரையில் தீர்வுகளின்றி இழுபடுகின்றதா என்ற கேள்வியின் முன்னால் தமிழ் அரசியல் கைதிகளின் பிரச்சினை தொடர்பிலான தீர்வு குறித்து யாருடன் கலந்துரையாடி ஒரு முடிவுக்கு வர முடியும் என்பதையும் இந்த இடத்தில் ஒரு கேள்வியாக முன்வைக்க விரும்புகின்றேன். அடுத்ததாக போதைப் பொருள் ஒழிப்பு வாரம் என இந்த வாரம் பிரகடனப்படுத்தப்பட்டு கடந்த திங்கட்கிழமை இதன் ஆரம்ப வைபவம் முல்லைத்தீவில் ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்களது தலைமையில் இடம்பெற்றிருந்தது. அதே நேரம் அண்மையில் மேலடங்கிய ஜனாதிபதி அவர்கள் பிலிப்பைன்ஸ் நாட்டுக்கு சென்றிருந்த நிலையில் இலங்கையில் போதைப் பொருள் ஒழிப்பு நடவடிக்கைகளுக்கு அந்த நாட்டு உதவி கோரப்பட்டதாகவும் அதற்கென ஒரு குழுவினர் இலங்கை வரவுள்ளதாகவும் ஊடகங்களின் மூலமாக தெரிய வருகின்றது. போதைப் பொருள் வர்த்தகம் காரணமாக இந்த நாட்டில் நாளாந்தம் மனித படுகொலைகள் இடம்பெற்று வருவதை நாங்கள் காண்கின்றோம். அண்மையில் வத்தளை பகுதியில் இருவர் கொல்லப்பட்டனர். நேற்றைக்கு முந்தைய தினம் கொழும்பு ஜிந்துப்பட்டியில் துப்பாக்கிச் சூடென மனித படுகொலைகள் துறந்த வண்ணமே இருக்கின்றன. ஜனாதிபதி அவர்கள் கூறுவதை போன்று ஏற்கனவே மரண தண்டனை விதிக்கப்பட்டுள்ளவர்களது அது தொடர்பிலான ஆவணங்கள் தொலைந்து போயிருக்குமானால் போதைப் பொருள் தொடர்பான அனைத்து அனர்த்தங்களும் இந்த நாட்டில் அழித்துவிட முடியாத ஒரு நிலையினை எட்டிவிடும் என்பதில் சந்தேகமில்லை. எனவே இந்த நாட்டில் போதைப் பொருள் ஒழிப்பு தொடர்பில் அனைவரும் நீதி அமைச்சு உள்ளடங்களாக தங்களது பங்கினப்பினை வழங்க முன்வர வேண்டியது அவசியமாகும் என்பதையும் சுட்டிக்காட்ட விரும்புகின்றேன். அடுத்ததாக நீதி அமைச்சுடன் தொடர்பில்லாத போதிலும் இன்று இந்த நாட்டில் ஏற்பட்டிருக்கின்ற முக்கிய பிரச்சனைகள் தொடர்பில் சில கருத்துக்களை முன்வைக்க விரும்புகின்றேன். அதில் ஒன்று, கடந்த வெள்ள அனர்த்தம் காரணமாக பாதிக்கப்பட்டுள்ள வடக்கு மாகாணத்தின் 5 மாவட்டங்களிலும் பாதிப்புக்குட்பட்ட மக்களுக்கான நஷ்டஈடு தொகை இன்னமும் உரிய முறையில் கிடைக்காத ஒரு குறைபாடு நிலவுகின்றது. மேற்படி வெள்ள பாதிப்புகளுக்கு உள்ளானவர்களுக்குமான நஷ்டஈடு தொகையை 25,000 ரூபாவாக வழங்க வேண்டும் என்ற கோரிக்கையை நான் ஏற்கனவே பலமுறை முன்வைத்திருக்கின்றேன். இருப்பினும் 10,000 ரூபாய் வீதமே வழங்கப்படும் என கூறப்பட்டும் அந்த நிதி உரிய ஏற்பாட்டில் இன்னமும் பலருக்கு வழங்கப்பட்டிருக்கவில்லை என்ற குற்றச்சாட்டும் வளர்ந்திருக்கின்றது. அதே நேரம் பயிரழிவு, கால்நடைகள் அழிவு உள்ளிட்ட இழப்புகள் தொடர்பில் விரைவான தீர்வுகள் இதுவரையில் எட்டப்படவில்லை. எமது மக்கள் தமது வாழ்க்கையின் அடுத்த கட்ட நகர்விற்கு ஆயத்தமாக வேண்டிய நிலையிலேயே இருக்கின்றனர். தங்களிடம் கேட்டுத்தான் அமைச்சரவையில் முடிவுகள் எட்டப்படும் என்று தங்களிடம் கேட்டுத்தான் வடக்கு கிழக்கில் அனைத்தும் நடக்கும் என்று கூறித்திருக்கின்ற அரசுடன் ஆட்சியில் இணைந்திருக்கின்ற தமிழ் தரப்பு அரசியல்வாதிகள் இது தொடர்பில் என்ன நடவடிக்கைகள் இதுவரையில் எடுத்திருக்கிறார்கள் என கேட்க விரும்புகின்றேன். அதேபோன்று குறிப்பாக வடக்கு மாகாணத்தில் ஜால் மாவட்டம் தவிர்ந்த என்று நினைக்கின்றேன். ஏனைய அனைத்து மாவட்டங்களிலும் சேனா என்கின்ற படை புலிவினால் இந்த நாட்டில் விவசாயத்துறை அடியோடு அழிக்கப்பட்டு வருகின்றது. சுமார் 5 மாதங்களுக்கு முன்பாக அம்பாறை, மொனராகலை போன்ற மாவட்டங்களில் இந்த புழுக்களின் தாக்கம் காணப்பட்ட போதே அதனை கட்டுப்படுத்துவதற்குரிய நடவடிக்கை எடுக்கப்பட்டிருந்தால் இன்று ஏனைய அனைத்து மாவட்டங்களையும் இந்த புழுவின் தாக்கம் பரவியிருக்காது. ஆரம்பத்தில் சோள பயிற்சியை பாதித்த இந்த படைப்புழுவானது பின்னர் குரக்கன், நெல், கரும்பு, கோவா, பயிற்றங்காய், வெண்டிக்காய் என பரவி அனைத்தையும் அளிக்கின்ற நிலை இன்று ஏற்பட்டிருக்கின்றது. தற்போது இந்த புழுவை கட்டுப்படுத்துவதற்கு அரச தரப்பில் சில நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டு வருவதாக கூறப்படுகின்ற போதிலும் தனியார் சிலர் தங்களது கண்டுபிடிப்புகளாக பல்வேறு இயற்கை கிருமிநாசிகளை தயாரித்தும் பயன்படுத்தியும் வருவதாக தெரிய வருகின்றது. நாடாளுமன்ற எதிர்க்கட்சியின் முதற்கோளாசானாக இருக்கின்ற கௌரவ மைந்த அமரவீர் அவர்கள் விவசாய அமைச்சராக செயல்பட்டிருந்த காலகட்டத்தில் சோளம் உள்ளடங்கலான சில தானிய வகைகளின் இறக்குமதியினை இந்த வருடத்திலிருந்து நிறுத்தப்போவதாக அறிவித்திருந்தார். இந்த அறிவிப்பினால் ஈர்க்கப்பட்டு எமது விவசாய மக்கள் அதிக அளவில் தானிய செய்கையின் பால் ஈடுபாடுகளை காட்டத் தொடங்கினர். இதன் காரணமாக வங்கிகளிடமிருந்து கடன்களை பெற்று தனியார் பயிர் செய்கையினை பரவலாக மேற்கொண்டு வந்த நிலையிலேயே இந்த அழிவு இன்று ஏற்பட்டிருக்கின்றது. இந்த இடத்தில் இந்த படைப்புழுவின் வருகை தொடர்பிலான சந்தேகம் எமது மக்களிடையே ஏற்படுவது இயல்பாகும். அந்த வகையில் இன்றளவிற்கு சுமார் 45,000 ஹெக்டேர் சோள பயிர் செய்கை அழிவடைந்துள்ளதாக தெரிய வருகின்றது. எனவே மேற்படி படை புழு காரணமாக அழிவுற்ற பயிர்களுக்கான நஷ்டீடுகளை வழங்குவதற்கு இந்த அரசு உடனடியாக நடவடிக்கைகளை எடுக்க வேண்டும் என்பதுடன் இந்த விவசாய மக்கள் பெற்றுள்ள வங்கிக் கடன்களையும் ரத்து செய்வதற்கு இந்த அரசு உடனடியாக நடவடிக்கை எடுக்க வேண்டும். இந்த நிலையில் படைப்புழு தாக்கம் காரணமாக பாதிக்கப்பட்டுள்ள விவசாயிகளுக்கு தலா 45,000 ரூபாவினை அரசு வழங்க உள்ளதாக ஒரு அமைச்சர் கூறியுள்ளதாகவும் ஏக்கருக்கு 40,000 ரூபாய் வீதம் வழங்கப்படும் என விவசாய அமைச்சர் கூறியதாகவும் இருவேறு செய்திகள் இன்றைய ஊடகங்களில் வெளிவந்திருக்கின்றன. ஒரு ஏக்கருக்கு குறைஞ்சபட்சம் 45,000 ரூபாய் என வழங்கப்பட வேண்டும் என்பதையும் அதே நேரம் மேற்படி விவசாயிகளின் அடுத்த கட்ட பயிற்சிகளுக்கான மானியங்களையும் வழங்க அரசு முன்வர வேண்டும் என்பதையும் வலியுறுத்தி சந்தர்ப்பத்துக்கு மீண்டும் நன்றி கூறி விடைபெறுகின்றேன். வணக்கம்.
පොඩි කරුණක් පැහැදිලි කරගන්නට අපේ ඩග්ලස් දේවානන්ද ගරු මන්ත්‍රීතුමා අඟුරුකොළ පැලැස්ස පහුගිය දවස්වල බන්ධනාගාරයේ සිද්ධ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් එතුමා මේ කතාවේදී ප්‍රකාශ කළා. මම මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ ඒ සිද්ධිය සිද්ධ වුණේ නොවැම්බර් මාසේ 22 වෙනිදා මේ ඒ වෙලාවේදී රටේ ආණ්ඩුවක් තිබිච්ච නැති වෙලාවක. ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වුණාන් පස්සේ අපි දැනගත්තාන් පස්සේ කමිටු දෙකක් වෙන්වෙන් වශයෙන් පරීක්ෂාවක් පවත්වලා වාර්තාවක් ඉදිරිපත් කරන්න අපි පත් කළා තියෙනවා. එක කමිටුවක් ඒ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ මාත්‍යාංශය පත් කරපු කමිටුවේ වාර්තාව ලැබිලා තියෙනවා. අනිත් කමිටුවෙන් වාර්තාව ලැබුණාන් පස්සේ ඒ සම්බන්ධයෙන් ඔබතුමාට අපි පැහැදිලිව දැනගන්න කටයුතු කරන. එතුමා 1980 ගණන් වල වෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන් කිව්වා. ඊට පස්සේ ආණ්ඩුව 94 ඔබතුමා ආණ්ඩුවේ හිටියා. ඉතින් ඒව කරගන්න තිබුණා කියන එකයි මගේ හැඟීම. ඊට අමතරව 2012 නොවැම්බර් මාසේ සිද්ධ වෙච්ච වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔබතුමා සඳහන් කරේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපි පරීක්ෂණ පවත්වනවා.
ස්තුති ගරු එමැතුමීට. මිලකට ගරු අජිත් මාන්න පෙරම විනාඩි 15ක් තියෙනවා එතුමාට කාලේ.
මුලස්ස නිරුඩ මන්ත්‍රීතුමනි, ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම ගැන. විශේෂයෙන්ම අද දවස බැලුවත් ඊයේ දවස බැලුවත් අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා වැදගත් සංශෝධන ආඥාපනත්වලට සිදු වෙනවා අපි දැක්කා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් වුණාම සැමට එකසේ සැලකීම ප්‍රධාන කරුණක් වෙනවා. එනක් සැමට එකසේ සලකන සමාජයක් නිර්මාණය කිරීම සඳහා අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම ශක්තිමත් අධිකරණයක් ඇති සමාජයක අධිකරණයේ විශ්වාසයක් ලැබිය හැකි සමාජයක් කරා අපි ක්‍රමක්‍රමයෙන් ළඟා වෙනවා කියලා මම සතුටින් කියනවා. එදා 2015 ජනවාරි 8 වෙනිදා අපෙන් ඉල්ලපු ප්‍රධාන දේ තමයි මේ රටේ ජනතාව යහපත් පාලනයක් නිර්මාණය කරලා දෙන්න. බලවත් හැකියාව තියෙන දේශපාලන ශක්තිය තියෙන පුද්ගලයන්ට විතරක් මේ රටේ නීතිය සීමා වෙමින් පවතිනවා. ප්‍රදේශයේ දේශපාලනඥයා නඩුකාරයා වෙලා තියෙනවා. ප්‍රදේශයේ දේශපාලනඥයා පොලිසියේ OIC වෙලා තියෙනවා. අන්නේ කාලය තුලන් කරලා හැමතෙ එක වගේ බලවත් හෝ අසරණ හෝ මේ හැම දිනාටම එක වගේ සලකන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරලා දෙන කියන එක තමයි අපේ ඉල්ලීම වුණේ. ඉතින් ඒ හින්දා මම විශේෂයෙන්ම සතුටු වෙනවා එදා ජනවාරි 8 වෙනිදා මේ ජනතා විප්ලවයක් කරපු ජනතාවට දේශපාලන විප්ලවයක් කරපු ජනතාවට සතුටු වෙන්න පුළුවන් අද ක්‍රමක්‍රමයෙන් අපි ශක්තිමත් අධිකරණයක් දක්වා යනවා. ඒ වගේම එදා අපි දන්නවා ඇයි මේකට වෙන්නේ හේතුව එහෙම රටේ ජනතාවට පොලිසිය ගැන ඒ වගේම අධිකරණය ගැන විශ්වාසයක් තිබ්බේ නැහැ. ඒ විශ්වාසය නැති නිසාම මේ රටේ ජනතාව දවසෙන් දවස දකින අධිකරණයට නෙමෙයි දකුණ පොලිසිය වෙත නෙමෙයි නොදකුණ දෙවියන් කරා ලංවීමට දෙවියන්ගේ පිහිට පැටීමට මේ රටේ ජනතාව එන්නෙන්ටම ලංුණා. මොකද මේ ජීවමානව ඉන්න මිනිස්සු කිසිම කෙනෙක් විශ්වාස කරන්න බෑ කියන තත්ත්වය මේ රටේ ඇති වුණා. ඒ අද අපි කතා කරන්නේ මේ තවත් ඒ ශක්තිමත් කිරීමක් පිළිබඳව ණය සහනදායක පනත සංශෝධනය කිරීම පිළිබඳව. අතරම ණය සහනදායක පනත මේ රටට හඳුන්වා දුන්නේ 1941. ඒ කියන්නේ බොහොම කාලයක් අවුරුදු 70ක්කට වගේ කලින්. මේක සංශෝධනය වෙලා මං හිතන්නේ දෙපාරකට වැඩිය සංශෝධනය වෙලා නැහැ. මොකද හේතුව මේක මේ ණය සහන මණ්ඩලය කියන්නේ මේ රටේ අසරණ මිනිසුන්ට පිහිට වෙන්න තියෙන මණ්ඩලයක්. දැන් ප්‍රබල මිනිසුන්ට පිහිට වෙන්න තියෙන මණ්ඩල තිබ්බනම් ඒ සංශෝධන කඩිනමින් සිද්ධ වෙනවා. මේ අසරණ අහිංසක වෙච්චි දරිද්‍රතාවයෙන් පෙරෙන මිනිසුන්ට සහනය ලබා දීම සඳහා ඇති කරපු ආඥාපනතක් තමයි මේ ණය සහන මණ්ඩලයේ ණය සහන ආඥාපනත. ඉතින් මේක මම ස්තුති වෙනවා වර්තමාන මුදල් මේ අධිකරණ ඇමතිතුමියට, තල්තාතුකර මැතිනට ස්තුතිවන්ත වෙනවා මේව ගැන හොයලා බලලා කටයුතු කිරීම ගැන. මොකද මේව නිකන් හමස් පෙට්ටියේ තිබිච්ච දේවල්, හමස් පෙට්ටියේ තිබිච්ච ආයතන බවට පහුගිය කාලේ පත් වෙලා තිබ්බා. ඉතින් ඒ හින්දා මොකද මේ මේ පනතෙන් ගරු මූලාසනයට මන්ත්‍රීතුමනි පිහිට වෙන්නේ ඇත්තරම ණය හිමියට අසාධාරණයක් නොවන පරිදි, මේ ණය කරුට පහසු වන පරිදි මේ බේරුම් කරලා තේරුම් කරලා දෙන්න තමයි මේ ආක්ෂාපනත ණය සහන මණ්ඩලයේ මේ ආක්ෂාපනත බිහි වෙච්චි ණය සහන මණ්ඩලයේ කාර්යභාර වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ණය සහන මණ්ඩලයෙන් සහනය ලැබෙන්නේ ණයකාරයාට. මේ රටේ සැලසින ණයකරු ඇත්තටම මේ මේ ණය ගන්න අර බැංකුවෙන් ණය ගන්න වගේ අය නෙමෙයි. මේ ණය අපි ගම්වලට ගිහම අපි ගාවට මේ ණය වෙලා එන්නේ තමුන්ගේ දරුවට අසනීප වෙලා, තමුන්ගේ ස්වාමි පුරුෂට අසනීප වෙලා. කර කියා ගන්න කෙනෙක් නැහැ. ඒ අය බැංකුවකින් ණය ගන්න, පිළිගත් ආයතනයකින් ණය ගන්න සමහර වෙලාවට හැකියාවක් නැහැ. ඒ අය වෙනුවෙන් අපකාරයක් නැහැ. එහෙම නැත්නම් මේ තමුන්ගේ ඉඩමක් උගස් කියලා ක්‍රම නීත්‍යානුකූල ක්‍රමවේදයකට පිළිගත් ක්‍රමකේල ණය ගන්න ගියාම ඒ ණය ගන්න තරම් කාලයක් ඒයට ලත වෙන්න බෑ. දරුවගේ අසනීපේ හින්දා, ස්වාමි පුරුෂයාගේ බිරිඳගේ අසනීපේ හින්දා, තමුන්ගේ දෙමව්පියන්ගේ අසනීපේ හින්දා එහෙම ලත වෙන්න වෙලාවක් නැහැ. ඒ හින්දා ඉතාමත්ම කෙටි ක්‍රමයකට ණය ගන්න ගිය මිනිස්සු තමයි ගොඩක් වෙලාවට අද ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙන්නේ. ඉතින් මේ අය බොහෝ විට දැන උගත් අය නෙමෙයි. මේ අය බොහෝ විට උගත් අය නෙමෙයි. ඒ මේ අය බොහෝ විට අසරණ වෙච්ච අය. මේ අය බොහෝ විට බොහෝ දැන උගත් අය ඇසුරු කරන මිනිසුත් නෙමෙයි. සමාජයේ මුල්ලකට වෙලා හිටපු මිනිස්සු තමයි ගොඩක් මේ උපද්ද වලට නතු වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම දකිනවා ඒ අයව බේරගන්න තියෙන ආයතනයක් වශයෙන් මේ ණය සහන මණ්ඩලය ඒ ආයතනයක් වශයෙන් මේ රටේ තියෙනවා. හැබැයි මේ අය නොදැනුවත් අය නිසාම, මේ අය අසරණ අය නිසාම, මේ අය දැනුගත්කමක් නැති අය නිසාම බොහෝ විට, එහෙම නැත්නම් මේ අය දැනුගත් මිනිසුන් ආශ්‍රය කරන අය නිසාම බොහෝ විට මේ දරිද්‍රතාවයෙන් පෙළෙන නිසා මේ අයව මේ ණය සහන මණ්ඩලයේ උත්තරීතර මණ්ඩලයක් තිබුණත් මේකේ පිහිට පැතීමට මේ අය අපොහොසත් වෙලා තිනා බොහෝ විට. සමහර ලාට කරු මූලාසනයේ උඩ මන්ත්‍රීතුමනි මගේ මට මතකයි මම එක මලගෙදරකට ගියාම ඒ මලගෙදර ස්වාමි පුරුෂයා නැති වෙලා තිබ්බා. බිරිඳත් එක්ක කතා කළා, දැන් කොහොමද මොකද කරන්න කිව්වාම මට කියපු උත්තරේ තමයි අනේ මන්ත්‍රීතුමා අපි අසරණ වෙලා ඉන්නේ, මේ මහත්යයට විදන් කරන්න අපි දන්න කෙනෙක්ගෙන් ණයක් ගත්තා. ඒ ණය ගත්තාම දැන් මට තේරෙන්නේ නැහැ මොකද කරන්න කියලා. මහත්යයා නැති වුණා, ණය ගෙවන්නේ කොහොමද කියලා මට හිතා ගන්නවත් බෑ. දැන් මේ ණය දීපු කෙනා හත් දවසේ දාන්න වෙනකල් විතරක් මේ ගෙදර ඉන්න, හත් දවසේ දාණයෙන් පස්සේ මේ ගෙදරින් යන්න කියලා ඉල්ලීමක් කරා. මට මම කොහරද යන්නේ, මට එහෙම ගෙයක් දොරක් නැහැ, යන්න තැනක් නැහැ, මම අසරණ වෙලා ඉන්නේ. ඉතින් මම ඇහුවා ඔයා උගස් කර මේ මේ ණය ගත්තේ මේ දේපල උගස් කරලාද? ඔව් උගස් කරලා තමයි ණය ගත්තේ. නමුත් සින්නක් කර ඔප්පුවක් මගින් තමයි එයා පවර ගත්තේ. දැන් මට අයිතියක් කියන්න විදිහක් නැහැ. අන්න ඒ වගේ අසරණ වෙච්ච මිනිස්සුන්ට පිහිට වෙන්න තමයි මේ ණය සහන මණ්ඩලය නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි අවාසනාවකට කාරණයක් වෙලා තියෙන්නේ මේ ණය සහන මණ්ඩලයේ කාර්යභාරය මොකද්ද? මේ ණය සහන මණ්ඩලයේ පිහිට විය යුතු පුද්ගලයන් මේ ණය සහන මණ්ඩලයේ කාර්යභාරය ගැන අවබෝධයක් නැහැ. මේ ණය සහන මණ්ඩලයේ මම ගරු ඇමතුමියට විශේෂයෙන්ම අවධානය යොමු කරනවා මාධ්‍ය මගින්. එහෙම නැත්නම් ගමේ ඉන්න ගාමනිලධාරී, ආර්ථික සංවිධානයේ වගේ ස්වේච්ඡා නිලධාරීන් මගින් මේ ණයසහන මණ්ඩලයේ තියෙන වැදගත්කම, මේ ණයසහන මණ්ඩලයේ තියෙන ක්‍රියාකාරීත්වය, මේ ණයසහන මණ්ඩලයේ තියෙන හැකියාව මීට වඩා අහිංසක අස්රණ ජනතාවට ප්‍රචලිත කරන්න ඕනයි කියන එක මම වැඩියෙන්ම දකින්න කියනවා. මොකද මේක මම දැකලා තියෙන දෙයක්, අත්විඳපු දෙයක්. මේකෙන් පිහිට වෙන්න ඕනි මිනිසුන් මේ ණයසහන මණ්ඩලයක් රටේ තියෙනවද කියලා දන්නෙත් නැහැ. මම වුණත් මේ පාර්ලිමේන්තුවේ ණය නීතිය දූෂණ විරෝධී මාධ්‍ය කමිටුවේ සභාපතිවරයා වශයෙන් වැඩ කටයුතු කරද්දි තමයි මම දන්නෙත් මේ ගම්පහ මගේ දිස්ත්‍රික්කයේ ණයසහන මණ්ඩලයක් සභාවක් පිහිටවල තියෙනවා. ඒකට තියෙන බලය මේකයි කියන එක අපි දැනගත්තෙත් මම මේ පත්වීම ලැබුවට පස්සේ. ඒක මම දකිනවා මේක තියෙන ලොකු අඩුවක් මෙවැනි වැදගත් ආයතනයක දුප්පත් මිනිසුන්ට, අහිංසක මිනිසුන්ට, ප්‍රශ්න වලින් මිරිකෙච්ච මිනිසුන්ට පිහිට වෙන්න පුළුවන් මේ ආයතනය පිළිබඳ මේ ඇයට දැනුවත්භාවයක් ලබා දීම කටයුතු කරොත් මීට වඩා කාර්යක්ෂමතාවයක් තුළ කටයුතු කරන්න අපිට පුළුවන් වෙනවා, මේ ඇයට පිහිට වෙන්න පුළුවන් වෙනවා. ඉතින් මම විශේෂයෙන්ම ගරු ඇමතුමියට ස්තුතිවන්ත වෙනවා නැවතත්. මෙවැනි වැදගත් මණ්ඩලයක පනතක්, මම කියන්නේ අවුරුදු 70ක් 80ක් පරණ පනතක් දෙවැනි වතාවට වෙන්න ඕනි මේ සංශෝධනය කරේ. එහෙනම් ඔබ එතුමිය මේ ගැන අවධානය යොමු කරලා කටයුතු කරගෙන සතුටු වෙනා වගේම ඒක මම තවත් ඉල්ලීමක් කරනවා. මේන් මේ අසරණ මිනිස්සුන්ට මේකේ කාර්යභාරය දක්වන වැඩපිළිවෙලක් හැදෙන්න ඕනේ කියන එක විශේෂයෙන්ම දැනුම් දෙනවා. ඒ වගේම තව දෙයක් තමයි ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මේ ණයසහන මණ්ඩලයේ දැන් පහුගිය දවස්වල බැලුවොත් තව කාර්යක්ෂමතාවය වෙන්න ඕනේ. මේ නොදැනුවත් වුණත් 2017 වර්ෂයේ මේ ණයසහන මණ්ඩලයට ඉල්ලුම් පත්‍ර ලැබිලා තියෙන අපේ ප්‍රශ්න විසඳලා දෙන්න කියලා 1233 2016 වසරේ ඉතිරි වෙච්ච ඒවා තිබ්බා 825. එතකොට 2017 වර්ෂයේ 1233 ඇප්ලිකේෂන් තියෙනවා අපේ ප්‍රශ්නය විසඳලා දෙන්න කියලා, මේ දැන් දන්න ස්වල්පයකින් ආපු ඉල්ලුම් පත්‍ර. නමුත් ණයසහන මණ්ඩලයට විසඳන්න පුළුවන් ශක්තිය තිබ්බේ 404යි. ඊට පස්සේ ඊළඟ අවුරුද්දට ගියා 829ක්. මෙහෙම බලපුවාම තව මේකේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ක්‍රමවේදයක් ඕනේ. ඉතින් මම ඇමතුමිට නැවතත් ස්තුතිවන්ත වෙන්නේ අද මේකේ තියෙන සමාජික මණ්ඩලය පහකට හිටියේ 5-10 දක්වා වර්ධනය කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ තව තවත් ප්‍රදේශවල ණයසහන මණ්ඩල පිහිටවීම. ඉතින් එහෙමනම් මේ වැදගත් පියවරක් තමයි මේ සමාජික සංඛ්‍යාව 5-10 දක්වා වැඩි කිරීම. ඊටත් වඩා වැඩි කරන්න පුළුවන් නම්, ඊටත් වඩා වැඩි කරලා නඩත්තු කරන්න පුළුවන් නම් අපි සතුටු වෙනවා. මොකද අද මේ සමාජයේ තියෙන ගැටලු දිහා බැලුවාම, මේ සමාජයේ තියෙන ආර්ථිකත්වයේ මතම පදනම් වෙච්ච සමාජයක් තියෙන දැක්කහම, එදා සමාජයේ වගේ නෙමෙයි ආර්ථිකත්වයේ මුදල් මතම පදනම් වෙච්ච සමාජයක් තියෙද්දි තේරුමක් බේරුමක් නැතුව අසරණ වෙච්ච කෙනා ඉතා ඔහුට යන්න පුළුවන් කෙටිම ක්‍රමෙන් තමුන්ගේ මුදල් අවශ්‍යතාව පිරිමහ ගන්න ගිහිල්ලා අපේ රට ණය උගුලකට ඇත් වුණා වගේම ණය උගුලකට ඇත් වෙලා තියෙනවා. අපේ රට අද ලෝකේ ණය උගුලකට පත් වෙලා වර්තමාන රජයේ විවිධ අපහාස විඳිනවා. මේ කවුරුත් ගත්ත ණයින්ද අපි අන්න බදු ගන්නවා. මේ බදු ගන්නේ මොකටද? ණය ගෙවන්න. එහෙම නැත්නම් අන්න ක්‍රියා කරන ආකාරය, ඩොලර් මෙච්චරක් ගෙවන්න සිද්ධ වුණා, මෙච්චරක් ණය ගන්න සිද්ධ වුණා කියලා අර එදා ඉවක් බවක් තේරුමක් ගන්න නැතුව ගත්තු ණය හින්දා රටක් වශයෙන් අපි අපහසුතාවයට පත් වෙලා තිනවා. නමුත් වර්තමාන රජයේ කාර්යක්ෂම කාර්ය මණ්ඩලයක් හින්දා අපේ මහා බැංකු ශක්තිමත් උගත් නිලධාරි පිරිසක් ඉන්නවා. මේ ගැන හොඳ විශ්ලේෂණයෙන් බලලා අපි මේ ණය උගුලෙන් බේරෙන්න අපි පියවරෙන් පියවර කටයුතු කරගෙන එනවා. පියවරෙන් පියවර මේ ණය උගුල බේරගන්න කටයුතු කරගෙන එනවා. නමුත් මේ අහිංසක ජනතාවට පුළුවන් මේ දේ කරන්න? අපි ආණ්ඩුවක් වශයෙන් ශක්තිමත් උගත් නිලධාරි මණ්ඩලයක්, කාර්ය මණ්ඩලයක් ඉන්නේ නැද්දි අපිත් මෙච්චර අමාරුවෙන් නම් මේ රට ණය උගුලෙන් බේරගන්නේ? මේ අහිංසක ජනතාවට එහෙම ශක්තියක් නැහැ ගරු මූලාසන නිරුඩ මන්ත්‍රීතුමනි. ඒ නිසා මම කියන්නේ මේ ණයසහන මණ්ඩලයේ සමාජිකයන් සංඛ්‍යාව වැඩි කරපෙත හොඳයි, තවත් වැඩි කරන්න පුළුවන් නම් හොඳයි. මේක රටේ අද අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. මොකද අපිත් රටක් වශයෙන් උත් මේ රට ලෝකෙත් ණයසහන මණ්ඩලයක් තියෙනවා නම් මේ අපේ රට බේරගන්න වැඩි හොඳයි. මොකද අපි දැක්කනේ ලෝකේ රටවල් වල පත්තරවල පුවත්වල පළවෙච්ච දේවල් නිව්යෝක් ටයිම්ස් සංග්‍රහයේ පත්තුනේ මොකද්ද? රටේ ණයගත්තු විදිය කොහොමද? අල්ලස්ගත්තු විදිය කොහොමද? මේවා හැම තැනින්ම අපිට අවදී යෝගී අහිංසක ගමේ දුප්පත් මිනිහටත් මේ දේ වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට කාගේ සරණක්ද කියන එක අපිට හිතන්න වෙනවා. ගරු මූලාසනරි මන්ත්‍රීතුමනි මම විශේෂයෙන්ම තවත් මේකට එකතු කරන්න පුළුවන් නම් මේ ණයසහන මණ්ඩලයේ ඒ අසරණ අහිංසක මිනිහා සමහරට තමුන්ගේ ඉඩම සින්නක් කරලා ලියලා තියෙනවා කියලා දැනගන්නේ අර ණය දීප මිනිහා උසාවි ගියාම. නැත්තම් දන්නේ නැහැ ඇයි ණය අවශ්‍යතාවය මට කටයුතු කළා මිසක් ඔප්පුවට අස්සම් කරා මිසක් උගසක් කියලා හිතලා අස්සම් කරා මිසක් නමුත් අර ණය දෙන පුද්ගලයා මොහුගෙන් අරගෙන තියෙන සින්නක් කර අයිතිය මොහුගෙන් අරන් තියෙන සින්නක් කර අයිතිය ඊට පස්සේ උසාවියෙන් පණිවිඩය එනකොට භුක්තිය බාර දෙන්න ඉඩම් හිමියට ඔයා බලහත්කාරයෙන් ඉන්නේ මේ ඉඩම කියලා එනකොට තමයි ඔන්න තරු විසි වෙන්නේ අපි උගස් කරලා ණයක් නේ ගත්තේ මේක විකුණුවා නෙමෙයිනේ සින්නක් කර දුන්නේ නැහැනේ කියන මතක් වෙන්නේ එතකොට හැබැයි ඒ අවස්ථාව වෙනකොට අධිකරණයේ නඩුවක් පවතින නිසා මේ ණයගත්තු පුද්ගලයාට ණයසහන මණ්ඩලයට යන්න බෑ ඒකට ශක්තිය නැහැ ණයසහන මණ්ඩලයට ගිහිල්ලා මෙන්න මට මාව එළියට දාන්න උසාවියට ගිහින් තියෙන උසාවියේ නඩුවක් කරනවා මම ණයක් නෙමෙයි මම ඉඩම විකුණුවේ නැහැ සින්නක් කර දුන්නේ නැහැ මාව රවට්ටලා මගේ තියෙන මුදල් අවශ්‍යතාවය නිසා මාව නොමග යවලා මගේ ඉඩම සින්නක් කරලා ලියාගත්තා කියන එක කියන්න ණයසහන මණ්ඩලයට යන්න අයිතියක් නැහැ බලයක් නැහැ ඒ හින්දා මම ගරු ඇමතුමියට මතක් කරනවා තව මේ ගැන හිතන්න ඕනි එහෙමනම් උසාවියකදී උසාවි තියෙන නඩුවකදී මේක ණයක් ගත්තු නිසා සිද්ධ වෙච්ච දෙයක් මිසක් විකුණුම්කරයක් නිසා සිද්ධ වෙච්ච ණයක් නෙමෙයි කියලා අධිකරණයට හැංගී යන්නේ නම් ඒ පණිවිඩය එහෙ ණයසහන මණ්ඩලයට ඒක යොමු කරලා එහි උපදෙස් ලබාගෙන කටයුතු කරන්න ඕනි කියන නීතිය සංශෝධනය වෙන්න ඕනේ කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. එහෙම නැත්නම් ණයසහන මණ්ඩලයට බලය තියෙන්නේ උසාවියක නඩු කටයුත්තක් නැති දෙයක් නිරාකරණය කරන්න විතරයි. නමුත් අපි දන්නවා සමත මණ්ඩලයක් දිහා බැලුවොත් අධිකරණයට නඩුවක් ගියොත් අධිකරණය ඒක රිෆර් කරනවා සමත මණ්ඩලයට කියලා බලලා ඒකෙන් විසඳගෙන එන්න කියලා. ඒක බැරි වුණොත් තමයි නැවත අධිකරණය බාරගන්නේ. නමුත් අන්නේ ක්‍රියා පිළිවෙත මේ ණය ගැනීම නිසා තමුන්ගේ දේපොළ අහිමි වීම තියෙන කාරණාවකදී අන්න ඒ ණයසහන මණ්ඩලයට මේක යොමු කරන ක්‍රමවේදයක් නිර්මාණය කරන්න ඕනේ කියන එක මම විශේෂයෙන්ම කරනවා. ඒ වගේම මූලාසනෙරුඩ මන්ත්‍රීතුමනි තම මට අවධානය යොමු කරන්න ඕනි. අපි ගන්නවා මේ ණයසහන මණ්ඩලයට ගිහාම ඒ අසරණ වෙච්ච අහිංසක වෙච්ච මිනිහට කියනවා ඕකේ ගිහිලා ඉඩමේ පත්තිරු ටික අරන් එන්න නැත්තම් බෑ කියලා. සමහරවිට මේ ණය දීපු කෙනා ඉඩම රෙජිස්ටර් කරලා ඒක තමුන්ගේ අතේ ඔප්පුව තියාගෙන ඉන්න අර මිනිහට දෙන්නේ නැහැ. සින්නක් කරලා ලියපු ඉඩම ප්‍රායෝගිකව අපි දකිනවා. එහෙනම් මේ ණයසහන මණ්ඩලයට අපි යම් ක්‍රමවේදයක් නිර්මාණය කරගන්න පුළුවන් නම් මොකද මෙතෙන්ට එන්නේ අතේ සතේ නැති මිනිසුන් තමුන්ගේ ඉඩමත් සින්න වෙලා ගෙයින් එළියට බහැලා යන එනමන් නැති වෙච්ච මිනිස්සු මෙතෙන්ට එන්නේ ඒ මානසිකත්වයේ තියෙන මිනිස්සු මේක ඉන්නේ ණයෙ මිරිකිච්ච මිනිස්සු එන්නේ ඒ මිනිසුන්ට මේ ණයසහන මණ්ඩල කාර්යාලයේ ඒ පත්තිරු ලබා දීමේ ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක ඊටාත්ම ඵලදායි සේවයක් බවට පත් කරගන්න අපිට පුළුවන් වෙනවා කියලා. ඒ හින්දා සමහර අය අපිට හම්බ වෙනවා ණයසහන මණ්ඩලයට ගිහිල්ලා කිව්වහම
ඔබතුමාගේ කාලය අවසන් වෙගෙන
යනවා. ඉතාම කරුණාවෙන් එයාලට කියලා දෙනවා. ගේන්න පත්තිරු. හැබැයි පත්තිරු ගේන්න ගියාම ඒ ලෑන්ඩ් ඉස්සර ගියාම ඒ පත්තිරු නෑ. ඒව කරගන්න මේ ඇයට හැකියාවක් නෑ. අන්න ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියන එකත් මම කියනවා. ඒ වගේම මම කියනවා ණයසහන මණ්ඩලය කියන්නේ උසාවියක් බොහොම බලගත් උසාවියක් බලගත් අධිකරණයක් ණයසහන මණ්ඩලය කියන්නේ බලගත් තීන්දුව తీරන ගන්න පුළුවන් ස්ථානයක්. එම ස්ථානයේ සාකා පිහිටවීමේදී අධිකරණ පද්ධතිය තුල හෝ මෙම ණයසහන මණ්ඩලයේ පැවැත්වීම සඳහා අවකාශ ලබා දීම දෙන ස්ථානයේ ලබා දීම ගැනත් අපි වැඩි අවධානයක් යොමු කරලා වැඩි බලයක් යොදලා කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ කියන එකත් සඳහන් කරමින් ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම ගැන.
ඔබතුමාට ස්තුතියි.